ගරු කාංචන විජේසේකර ගරු ඇමතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
සුති මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම සතුටු වෙනවා. පෞගිය කාලේ නීතියේ දැන් මේ නීතියේ සාධාරණත්වය ගැන කතා කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජම්පර් රන්දන්න බලාගෙන හිටපු මන්ත්‍රීතුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, මම අහගෙන හිටියා කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මිලියන 15000ක මුදලක් වෙන් කරගත්තා, හරි අසාධාරණයක් කියලා. දැන් අපිද ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි ඒ අයවැයට අත උස්සලා අයවැය සම්මත කළා දුන්නේ. පෞගේ අවුරුදු පහේ කොහෙද විරුද්ධුනේ? කොහෙද ඡන්දයක් දීලා තියෙන්නේ? විරුද්ධව ඡන්දයක් දීලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයට විරුද්ධව ඡන්ද දීලා තියෙන්නේ.
ඒ තේ කැතයි.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිව්වම වාඩි වෙන්න කියලා ඡන්ද දෙන්න, පක්ෂය දෙන්න කියලා කියන එකට
හේෂාගේ මන්ත්‍රීතුමා
පොයින්ට් සභාපතිතුමියනි, අපේ රාජ ඇමතිතුමාට කියනවා බලන්න හැන්සාඩ් වාර්තාවරන් ගිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වැයශීර්ෂයට තමින්ද
විජේසේකරගේ
අගමැතිතුමා නිහඬ වෙන්න වාඩි වෙන්න කියනකට පූස් පැටව වගේ හිටපු කට්ටිය පෞගේ කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විතරක් නෙමෙයි, මහා බැංකුවේ වංචා වෙලා මේ රටේ පොලි අනුපාතයේ 3%කින් එක රැයකින් වැඩි වෙනකට, මේ රටේ ඩොලර් එක 133 ඉඳලා 189 දක්වා යනකට, මේ රටේ බදු පිට බදු ජනතාව මත පනවනකට, ජනතාව විතරක් නෙවෙයි ලැජ්ජ වෙන්න ඕන ආගමික සිද්ධාස්ථාන වලටත් බදු ගහපු ආණ්ඩුවක්, ආගමික සිද්ධාස්ථාන වලට පින්කෙටේට බදු ගහනකට අත උස්සපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු මොනතම තමුන්වාසලා කරේ පහුගිය අවුරුදු පහේ. දැන් ඔබ තමුන්වාසලා හිතනවා මහා ලොකු ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ සේනාධිපතිතුමාට ගෙනල්ලා බාර දුන්නා කියලා. මොනවද ඔබ තමුන්වාසලා ගෙනත් තිබු ආර්ථිකය? මට කියන්නකෝ, ඔබ තමුන්වාසලා අත උස්සලා අයවැය පහකදී මොනවද තිබු සංඛ්‍යාලේඛන කියලා? 2014 6.4ට තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3ට පල්ලෙහාට දාන්න අතේස්සුව ඔබ තමුන්වාසලා. ඩොලර් එක 133 ඉඳලා 189ට යන්න අත උස්සපු මන්ත්‍රීවරු අවුරුදු පහක් තිස්සේ. කෘෂිකර්ම වර්ධන වේගය 4.6 ඉඳලා අපි මතකයි වී අතිරික්තයක් තිබුණා. මත්තල වී ගබඩාවක් කරපු පුද්ගලයෝ පිට පිට අවුරුදු දෙකක් ඍණාගයක් දක්වා කෘෂිකර්මාන්තයේ කොඳු නාරිටිය කැඩුවා විතරක් නෙවෙයි, මේ රටේ ගෑස් නැවෙනකන්, හාල් නැවෙනකන්, තෙල් නැවෙනකන් මිනිස්සු බලාගෙන ඉන්න යුගයක් බවට පත් කරා. අන්න සහන දුන්නයි කියපු ආණ්ඩුව. මම අහනවා මේ මන්ත්‍රීවරුන්ගෙන් පුළුවන් නම් කියන්න මේ ජනාධිපතිතුමා බලයට පත් උනේ ඉතාමත්ම අභියෝගාත්මක කාලෙක. එතුමාට එක පැත්තකින් අයවැයක් තිබුණේ නැහැ, පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 81යි ජනාධිපතිතුමා බවට පත් වෙනකට තිබුණේ, පරිපූර්ණ ඇස්තමේන්තුවක් විතරයි තිබුණේ. පාර්ලිමේන්තුවේ බලය නැතුව, පළාත් සභාවේ බලය නැතුව, එක පැත්තකින් කොවිඩ් වසංගතයට ලෝකයේ බලවත්ම රටවල් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපේ රටවල්, අසල්වැසි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මේ හැම රටක්ම ආර්ථික වර්ධනයේ වේගය ඍණ මට්ටමට වැටෙනකට, මතක තියාගන්න බලවත්ම චීනෙත් පළවෙනි කාර්තුවෙත් දෙවෙනි කාර්තුවෙත් ඍණ මට්ටමට ආර්ථික වර්ධන වේගය වැටුණා පහුගිය අවුරුද්දේ. එහෙම වැටෙනකට ජනතාවට සහන සලසන්න කටයුතු කරපු ආණ්ඩුවක් තව තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම උපාධිධාරියෙක්ටම UNP ද JVP ද ශ්‍රී ලංකාවද කියලා බැලුවේ නැහැ. 57,000කට උපාධිධාරී රැකියා ලබා දෙන්න පුළුවන් වුණා. ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා අවුරුදු පහේ එකතු කළ 57,000 දුන්නද කියලා? එකතු කළා. මෙතන ඉන්න අමාත්‍යවරු මන්ත්‍රීවරු ඔක්කොම එකතු කළා. 57,000ක් නෙමෙයි, මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික්කේ 500ක් දෙන්න බැරුණා.
57,000ක් දෙන්න බැරුණා.
57,000ක් දෙන්න නැතුව ඇති මෙතන ඉන්න මන්ත්‍රීවරු. ඒ විතරක් නෙමෙයි, දිලිඳු පවුල් ලක්ෂයක් වෙනුවෙන් රැකියා ගත කරන වැඩපිල්ලේ රැකියා ලක්ෂයක් දෙන එක සහන නෙමෙයිද? මෙරටේ ජනතාව රැකියා අහිමි වෙනකොට, මෙරටේ ආර්ථිකය කඩාගෙන වැටලා ඔබතුමාලාසේ අපිට බාර දෙනකොට, එවැනි දිලිඳු පවුල් ලක්ෂයක් වෙනුවෙන් රැකියා ලබා දීමේ වැඩපිළිවෙල සහන නෙමෙයිද? උපාධිධාරී 57,000කට රැකියා දෙන එක සහන නෙමෙයිද? මෙතුමන්ලා හිතාගෙන ඉන්නෝ සහන ලබා දෙන්න කියන අර මෙතුමන්ලා අපේ ආණ්ඩුව බලයේ එදා ඉවත් වෙලා අර ආපු පළවෙනි මාස දෙක තුන ඇතුලේ කොත්තමල්ලිවල මිලාඩු කරා, පුන්නක්කෝල මිලාඩු කරා, අන්න ඒව තමයි මෙතුමන්ලා හිතාගෙන ඉන්නේ සහන කියලා. එදා ආර්ථිකය හදලා තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ඔබතුමාලාට ඒ සහන දෙන්න මොකද තිබුණේ? සහන දෙන්න පුළුවන් වටපිටාවක් මේ ආර්ථිකය ඇතුලේ මොන ආර්ථික දර්ශකය ගත්තත් කඩා වැටලා තිබුණේ. දැන් මෙතුමා කියනවා මූල්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයිලු අරම කොන්දේසි දානවා, මෙහෙම කොන්දේසි දානවා, එතකට ණය ගන්න කොහොමද කියලා. මුලාසනේ මන්ත්‍රීතුමියනි, අපි කොන්දේසිවලට යට වෙලා කාගෙන්වත් ණය ගන්න සූදානම් නැහැ. ඒ එතුමන්ලගේ ආණ්ඩුව. ජිනීවා මානව හිමිකම් කවුන්සලේ එදා සමයෝජනාව ගේන්න අපි මුදල් දෙන්නම්කෝ මන්න ගෙනාව සමයෝජනාව. අපේ ආණ්ඩුව මොකද කරේ? ජනාධිපතිතුමා බලයට පත්ලා මතක තියාගන්න ඔබතුමන්ලා අවුරුදු 5ක් තිස්සේ මේ රටේ රණවිරුවන්ට විරුද්ධව සමයෝජනාව ගෙනල්ලා ගෙනාවු යෝජනාවත් අපි සමයෝජනාවෙන් අපි ඉවත් වුණා. අන්න ජනාධිපතිතුමාගේ කරපු කාර්යභාරය. අද කතා කරනවා මෙතන ඉන්න ද්‍රවිඩ සන්ධානි මන්ත්‍රීව කතා කරලා කියන මානව හිමිකම් ආරක්ෂා කරලා දෙන්න කියලා. මානව හිමිකම් මොනවද? මානව හිමිකම් කියන්නේ මොනවද? ජීවත් වීමේ අයිතිය. ජීවත් වීමේ අයිතිය ලබා දුන්නේ මතක තියාගන්න මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් කියන එක මතක තියාගන්න මේ රටේ ජනතාවට ඒ ජීවත් වීමේ අයිතිය දුන්නේ. මේ රටේ ඉන්න ඕනතරම් දකුණේ රණවිරුවන් මේ රටේ එල්ටීඩී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරෙන් ලක් වෙලා අද දවසේ ආබාධිත චපිරිස් අද ඉන්න ඕනතරම් ඉන්නවා මේ යුද්ධ නිසා ආබාධිත චපිරිස් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඒ නිසා මම මේ වෙලාවම මතක් කරනවා මේ හෑන්ඩ්සාඩ් එක තියෙනවා මේ විරෝධයක් මත සටහන් කරගන්න කියලා තියෙනවා ඡන්දයක් නම් විරුද්ධව දීලා නැහැ ඡන්ද විරුද්ධ දුන්නේ නැත්තේ ඇයි විරුද්ධව දුන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තය කණෙන් ඇදලා එළියට දානවා රනිල් වික්‍රමසිංහ මහත්තය කණෙන් ඇදලා එළියට දානවා තොප්පි හරිනම් දාගන්න තොප්පි හරිනම් දාගන්න ඔබතුමන්වහන්සේලා එදා දවසේ අවුරුදු 5ක් ගරු මූලාසුනේ මන්ත්‍රීතුමියනි මගේ වෙලාවෙන් ගන්න එපා
මන්ත්‍රීතුමා
ඒක 91 ඊයටදී තියෙනවා මේ විවාදයේ වැරදි කාරණාවක් වුණ එක නිවැරදි කරන්න අපි විරුද්ධ වීම සටහන් වෙලා තියෙන ගරු ඇමතුමා විරුද්ධ වීම සටහන් වෙලා තියෙන ඔයාලා තමයි මේ පැත්තෙන් ගිහලා හැංගුනේ
මගේ වෙලාව දෙන්න මේ සභාවේ කොහෙද තියෙන්නේ විරෝධය ලකුණු කරගන්න කියලා ඡන්දෙ නොදී ඉන්න කට්ටිය මේකේ තියෙනවා ඡන්දේ පක්ෂව දෙන්න පුළුවන් විරුද්ධව දෙන්න පුළුවන් නොදී ඉන්න පුළුවන් කොහරි විරෝධය සටහන් කරගන්න කියලා කොහෙද තියෙනවද පාර්ලිමේන්තුවේ මගේ විරෝධය සටහන් කරගන්න කියලා අර එළියට ගිහිල්ලා පහුගිය මාසේකව රවුෆ් හකීමුයි රිෂාඩුයි දෙන්න මෙලවන්න ඕන කියලා පක්ෂෙන් තාම තියාගෙන ඉන්නවා ඒ විරෝධය සටහන් කරගන්නලු
රිෂාඩ්නේ සල්ලි
පහුගිය කාලේ කිව්වේ එහෙමනේ කොහෙද විරෝධයක් සටහන් කරගන්න කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදායය තියෙන්නේ මේ ඡන්දයකට විරුද්ධව අත උස්සන්න බැරි වෙච්ච මට මතකයි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට ඉඳගෙන චම්පි කරනවකලගේ අයවැය වෙලාවේ විරුද්ධව ඡන්ද දෙනවා අපි නැත්තම් අපි බලා ගන්නවා කියලා කියපු කට්ටිය අවසානයේ චම්පි කරනවක නෙමෙයි හැම මහත්යගෙම කියලා ඡන්ද රතිස්සුවා හැම එක්කෙනාගේ මත ඉස්සුවා අද මේ මෙතන වාසනාවන්ත වෙනවා ඔබතුමන් වහන්සේ මේ මෙතන ඉන්න මන්ත්‍රීවරු පසුපුලේ මන්ත්‍රීවරු හොඳ වෙලාවට ඇමතිකමක් එහෙම තිබුණ නැත්තේ ඇමතිකම් තිබිච්ච ඔක්කොම ටික මේ ඉස්සරේ ජනතාව ගෙදර යව්වා මුදල් ඇමතිවරු දෙන්නෙක් ගෙදර යව්වා රවි කරුණානායක මංගල සමරිර පාර්ලිමේන්තුවේ නෑ අගමැති නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමන් වහන්සේලාගේ ඉස්සරහා පේලි හිටපු සියලු දෙනා එදා සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන්න ජනතාව කටයුතු කරා යාන්තම් බේරලා ඉන්නවා යාන්තම් බේරලා ඉන්නවා එනිසා අපි මතක් කරනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම ජනාධිපතිතුමා අමාරු අභියෝග බාරගෙන අද මේ රටේ ආර්ථිකයේ මෙහෙවන ක්‍රියාවලියට නායකත්වය දීලා තියෙනවා මෙතුමන් ලහනවා මොනවද සහන දෙන්නේ කොහොමද කරන්නේ ණය ගන්නේ කොහොමද කියලා අපි ණය අරගෙන මේ රටේ ජනතාව ව්‍යවසායකයන් ඔවුන් ශක්තිමත් කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය කරනවා කියන එක මතක් කරනවා දැන් මෙතන ඉඳගෙන ඇහුවා මේ අයවැයෙන් වෙන් කළ තියෙනවා මහින්දානන්ද මහත්තයා කිව්වා විශ්වවිද්‍යාලට වෙන් කළ තියෙන මෙච්චරයි පාරවල් වලට වෙන්
කළා තමයි මේත්තු දෙක කාලයක් තියෙනවා
සුදී ගරු මුලසේ මන්ත්‍රීතුමනි මන් දන්නේ මේ අයවැය යෝජනා පිළිබඳ අවබෝධයක්ක් තියෙනවද කියලා අර හර්ෂ මන්ත්‍රීතුමා අඩුවතරම කියලා දෙන්න මන්ත්‍රීවරුන්ට අයවැය යෝජනාවකින් විශ්වවිද්‍යාලයක් හදන්න පුළුවන් නම් පළවෙනි අවුරුද්ද ඇතුලේ මට මතකයි මෙතුමන්ලගේ ආණ්ඩුවේ යෝජනා ඇතුලේ තිබුණා මොනවද ශීතාගාර පහසුකම් දෙනවා කියලා තිබුණා ශීතාගාර පහසුකම් දීවර සංස්ථාට හදනවා මිලියන 100ක් වෙන් කරනවා කියලා එක ශීතාගාරයක් හැදුවේ නැහැ මෙතුමන්ලා කිව්වා ශිෂ්‍යත්ව දෙනවා කිව්වා විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල වලට යන්න කොහෙද ලබා දුන්නේ එහෙම ලබා දුන්නේ නැහැ මෙතුමන්ලා කිව්වා මොනවද වරායවල් සංවර්ධනය කරනවා කිව්වා දැන් ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අපි ගන්දර දීවර වරාය සංවර්ධනය කරන්න මුදල් වෙන් කළා තියෙනවා හැබැයි එකම අවුරුද්ද නෙමෙයි ගන්දර වරායට මුදල් වෙන් කරන්නේ අවුරුදු 3ක් යනවා අවුරුදු 3ට වෙනම තමයි අයවැයෙන් මුදල් වෙන් කිරීම කරන්නේ ඒකට කියලා දෙන්න පසුබල නොදන්න මන්ත්‍රීවරුන්ට ආර්ථිකය පිළිබඳව එනිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපි සතුටු වෙනවා අද දවස වෙන විට අධිකරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයේ කමිෂන් සභාවල මේ එතුමාගේ යටතේ තියෙන සියලු දේවල අද ඉතාමත්ම අඩු මුදලකින් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව 50%කට වැඩිය වියදම් කප්පාදු කරගෙන තියෙනවා එතුමා ඒ වෙනුවෙන් නායකත්වය දීලා තියෙනවා ඒ කප්පාදු කරපු වෙයි සහනය තමයි ජනතාවට ලබා දීලා තියෙන්නේ දැන් රවුෆ් අවිගේ මතුමා ඇහුවා ඇයි නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන මේ පුරා විද්‍යා
කාලේ අවසන්යි
අවසන් කරනවා කරු මන්ත්‍රීතුමියනි පුරා විද්‍යා සංරක්ෂණය කරන්නයි මේ නැගෙනහිර පළාත කියන්නේ ඇයි මේ කේන්ද්‍ර කරගෙන කොමිෂන් සභාවපත් කරන්න කියලා ඔබතුමියට මතක ඇති මේ පාර්ලිමේන්තුව ඇතුළෙම තමන්ගේ දේශපාලන නියෝජිතයන් ආරක්ෂා කරගන්න ඔබතුමන් අසලා මොනවද කරේ පුරාවිද්‍යා සංරක්ෂණය කරන්න නෙමෙයි. රවු ෆකිම එදා රිෂාඩ් බදුදීන් නමතුමාව එදා චෝදනා එල්ල වෙනකොට තේරීම් කාරක සභාව පත් කළ පාර්ලිමේන්තුව ඇතුලේ පාස් විරුද්ධ ප්‍රහාරයේ චෝදනා එල්ල වෙච්ච සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන්න මේ පාර්ලිමේන්තුවත් පත් කරගත්තා. එනිසා අපි සුබපතන අධිකරු ජනාධිපතිතුමාට ජනාධිපති ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ කරගෙන යන අසීරු අභියෝගාත්මක ගමන ඉදිරියට ගෙන යන්න අපි ආණ්ඩු පක්ෂයේ හැටියට අපි දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම ශක්තිය ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අය වෙනකට සමහරලාට ඔය කතා කරපු මන්ත්‍රු දෙන්නත් මේ පැත්තට ඇවිල්ලා ඉඳිද්දන්නේ. පෞගේ කාලේ
එහෙම
කතාවකුත් ගියා. එනිසා ඔබ තමුන්නාසලා මන් දන්නවා ගෝඨාභය ජනාධිපතිතුමාට ජම්පරන්දන් හිටියට සමහරලාට මේ පැත්තට ඉද්දන්නෙත් නැහැ. කාලයක් අපේ තිරු බැමිලිපිටියේ ප්‍රාදේශීය
සභාපතිතුමාගේ
ප්‍රාදේශීය සභාපති හැටියට ඊට වැඩිය වැඩක් කරා මන්ත්‍රීවරු හැටියට ඉන්නතුව. එනිසා ඒ පිළිබඳව අවධානය කරමින් ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආණ්ඩුවටත් ජනාධිපති ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුබ පතමින් මම නිහඬනවා.
ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි සතුටු වෙනවා කාරක සභා අවස්ථාවේදී ඉතා වැදගත් වැයශීෂ ගණනාවක් සාකච්ඡා කරන අද දවසේ ඊට අදහස් එකතු කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ එවැගේම මට පෙර කතා කරපු අපේ රාජ්‍ය ධීවර ඇමතුමා 99 බේරුණේ අපි ආරක්ෂා කරන්න ඉස්සල්ලා නිපුණ රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් පරිස්සම් වෙන්න වෙයි. නේද? පොදු ජන පෙරමුණ පොහට්ටුව ගේන තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට මා විශාල කැපකිරීමක් කරා ආකාංචන මන්ත්‍රීතුමා. අපි දැක්කනේ අපි දා ආණ්ඩුපක්ෂ ඉන්නකොට තමුන්නාසලා මාතර දිස්ත්‍රික්කේ ආරම්භ කරපු ඒ හයිය රට පුරා ඇරන් ගියා. අවසානයේ රාජපක්ෂ පරම්පරාව එකතු වෙලා මේසරේ පාර්ලිමේන්තු එන්න අවශ්‍ය වැඩපිළිවෙළ කටයුතු කරන්න එකත් නතර කරන්න ගිය මුලාසන මන්ත්‍රීතුමා. එතුමා දක්ෂ නිසා එතුමා යමක් වැඩක් කරන්න පුළුවන් නිසා එතුමා ආවා. සගරු අනාසුන මන්ත්‍රීතුමනි අපි දන්නවා මොරවක රැස්වීමදිත් ගහලා එළවවයි කියලා. රාජ්‍ය ඇමතිකම නිරෝධායනය කළා තියෙන්නේ.
ඩග්ලස් දේවානන්ද කවුද නියෝජනය?
රාජ්‍ය ඇමතිකම රාජ්‍ය ඇමතිකම ගරු මහින්දානන්ද අලුත්ගමයි ගරු ඇමතිතුනි අපි ගරු කරන ඇමතිවරයෙක් ඔබතුමා. ඔබතුමාටත් ඒ ආනිසංසමයි කරලා තියෙන්නේ. අපි කනගාටු වෙනවා. මතක තබා ගන්න අපි පැහැදිලිව දන්නවා රාජපක්ෂවරු තමන්ට අත දුන්න හිත දුන්න සියලු දෙනාටම පහර වෙලාවට දෙනවා. නිසා කාංචන අපේ ගරු ඇමතිතුමා අපිව බලා ගන්න කලින් එතුමාට ඊළඟ මහා මැතිවරණය නැවත පාර්ලිමේන්තු එන්න අවශ්‍ය වටපිටාව හදා ගන්න පරිස්සම් වෙන්න විශේෂයෙන්ම නිපුණ රාජපක්ෂ මන්ත්‍රීතුමා. අදතුමා ඔබතුමා ඇමතු වුණාට වැඩක් වෙන්නේ නැහැනේ. දැන් දිස්ත්‍රික්කයේ නායකයා එතුමානේ. දැන් දලාස් ඇමතුමා ගණා ගත්තා. තව කලකිරලා ඉන්නේ. අද දලාස් ඇමතුමාත් බොහොම අමාරුවෙන් එදා කැප කිරීමට අවශ්‍ය කරන ආයෝගය දුන්නේ නැහැ. අපි මේ තරුණ මන්ත්‍රීවරයාට අපි දෙන්න තියෙන පණිවිඩය තමයි අපි කොහොම හරි පාර්ලිමේන්තු ආවනේ දත් තමුන්නාන්සලා පාර්ලිමේන්තු එන්න. හැබැයි රාජපක්ෂවරුන්ගෙන් පරිස්සම් වෙන්න. මොලාසනාඩ මන්ත්‍රීතුමනි අද විශේෂයෙන්ම මේ වැයශීෂ සියල්ල දිහා ගත්තම එක එක වැයශීෂ වලට බෙදුනට විශේෂයෙන්ම අංක එකට තියෙන අධිකාර ජනාධිපතිතුමාගේ වැයශීෂය 20 වෙනි සංශෝධනයේ තුල මෙරටේ පැවති දීර්ඝකාලීනව මෙරටට අහිතකර තිබිච්ච ඒ දේශපාලන පරිපාලන වැඩපිළිවෙල එයින් 19 වෙනි සංශෝධනයේ තුලින් ලැබිලා යම් සාධනීය ලෙස දේශපාලන වශයෙන් සමාජ වශයෙන් ආර්ථික වශයෙන් රටේ සුබසිද්ධියට යන වැඩපිළිවෙල අසුරමමින් නැවත ඒකාධිපති පාලන ක්‍රමයේ ආරම්භ කරලා ඔවුන්ගේ පළවෙනි අයවැයලේකර හැටියට ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ඊට පහළින් තියෙන අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ සියල්ල දිහා ගත්තම මේ සියල්ල යටපත් වෙලා තියෙන්නේ මේ ජනාධිපතිතුමාගේ වැයශීෂීතු මුදල් දෙන් වුණත් කාර්යභාරය හිටියත් මේ සියල්ල හසුරන්නේ එතනින් කියන කාරණය අපි පැහැදිලිව කියන්නකෝ. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අපි අහනවා ඇයි මේ ජනාධිපතිතුමාගේ වැයශීෂීයට විශේෂයෙන්ම මිලියන 9350ක් වෙන් කරලා තියෙන්නේ මොනා කරනවද? දැන් බලන්න අවුරුද්දක් වෙනවා ජනාධිපතිතුමා පත් වෙලා කරපු දේවල් ගත්තොත් මුලින්ම ගියා RMV එකට. RMV එකට ගිහලා ඉඳගත්තා. කතා කරා. කතා කළා කිව්වා මේක කාර්යක්ෂම කරන්න කියලා. අද ඒක කාර්යක්ෂම වෙලා තියෙනවද? අද තිබ්බට වඩා ප්‍රශ්න. ඒ වගේම අකාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟට ගිය හතරෙන් හදස් විදියට. හතරෙන් හරස් විදියට ගිහිල්ලා හාල් මිල පාලනය කරන්න කටයුතු කරා. හාල් මිල පාලනය කරන විදියට ටීවී එකට ගිහිල්ලා ඒ ජවනිකාව කරලා අද වෙනකන් ගැසට් ගැව්ව හැරෙන්න හාල් මිල අඩු කරගන්න බැරි විදිහට ජනාධිපතිවරයා. මේක අපි කියන්නේ. සා අද මේ 2021 අයවැය කෙනේ තුල අයවැය පරතරේ මහා විශාල ප්‍රමාණයෙන් තියෙනවා. ඒ අයවැය පරතරේ පියව ගන්න විදේශ ණය ගන්න උත්සාහ දරන්නේ. මම යෝජනා කරනවා ගරු මූලාසනවල මන්ත්‍රීතුමියනි මේ අයවැය ටිංගේ පියව ගන්න යම් යෝජනාවක් තියෙනවා මේ බිලියන 9350 අඩු කරලා දෙන්න. කඩේ යන ජනාධිපතිතුමාට මේ 9350 දෙන්න ඕනේද? මම එක එක ආයතන වලට ගිහිල්ලා අකාර්යක්ෂමයි කියන්න ඒවා බලන්න මේ විශාල මුදලක් දෙන්න පුළුවන්ද? මොකද අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සරල ජනාධිපතිවරයෙක් හැටියට අපි ඒක දකිනවා. ආණ්ඩු පක්ෂයේ කරු මන්ත්‍රීතුමාලා අපි දකිනවා තාම මේ සරලභාවයේ ජනාධිපතිතුමා ළඟ තියෙනවා ටීවී එකට. දැන් අපි දැක්කා පෞගේ දවසක රුවන්වැලි සායේ මහා බෞද්ධ නායකයෙක් හැටියට මහා නායක හඳුන් වහන්සේට කුඩේ අල්ලගෙන ඒක ගියා. අපි ඒක දැක්ක එක හොඳයි, එහෙම වෙන්න ඕනේ. හැබැයි ඊට පස්සේ විච්ච සිදුවීම් පිළිබඳව මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා මුණුපත හරහා අපි දැක්කා හාමුදුරන් වහන්සේලා හිටගෙන ඉන්නවා මානායක හාමුදුරන් ජනාධිපති බල දානේ වළඳුන ඉඳක. මෙන්න යථාර්ථය. මෙන්න ඇත්ත. ඉතින් අපි මේ වගේ සරලයි කියලා ආපු ජනාධිපතිවරයා සරලයි කියලා මේම නිර්මාණය කරලා මේ කටයුතු කරන ජනාධිපතිවරයා රටට සමාජයට බොරුවක් කරනවා කියන කාරණේ තහවුරු නිසා තමයි අපි මේ ජනාධිපතිතුමා ෆේල් කියලා. ඉතින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියලා අපි උදේ හරින් ප්‍රාන්ත අමාත්‍යතුමා කතා කරලා කිව්වා අපි ෆේල් කිව්වට එතුමාට පුළුවන් ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලය දක්වා යන්න මේ රටේ ආර්ථික දර්ශනය ගිනින පුළ වැඩපිළිවෙලක් හදන්න. ඒව ඇතුළත් කළා නෑ මේ අවය ලේඛනය තුළ. මේ අවය ලේඛනය හදලා තියෙන්නේ තමන්ගේ ගජ මිතුරන් රැකගන්න, තමන්ගේ ජයග්‍රහණය සඳහා අත්උදව් දුන්න හිතවත් අවශ්‍යතාවයේ මූල්‍ය ධනෙ පොම්ප කරපු ඒ කණ්ඩායම ආරක්ෂා කරගන්න කටයුතු කළා. ඒ නිසා මම කියනවා කරුණා සම්සුන මන්ත්‍රීතුමනි අපි මේ මහා ධනස්කන්ධය මේ වෙනුවෙන් වියදම් කිරීම මේ සරල ජනාධිපතිතුමා සාධාරණයි කියන කාරණේ මේ ලාවේ තර්ක කරනවා යෝජනා කරනවා. මේ මුදල මෙයාගේ හිඟේ පියා ගන්න යම් යෝජනාවක් කරනවා නම් අන්න ඒක සාර්ථකයි. ජනාධිපතිතුමා යන්නේ අතිසුභෝගී භෝගී වාහනයක. ඒක කවුද ගත්තේ කොහෙද ගත්තේ කියන කාරණේ අපට අදාළ වෙන්නේ නැහැ. බේතුමාට තිබෙනවා මිලියන 10කට එහාගේ වටිනාකම යාන වාහනයක ගිහිල්ලා සරලයි කියන කාර්යය සමාජයේ හැසිරලා සමාජයට පෙන්වන්න හදනවා නම් ඒක සරල වෙන්නේ නැහැ මුලසුනේ කර මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි ගත්තොත් ඊළඟට විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය. අද මේ පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒ වගේම අමාත්‍ය මණ්ඩල කාර්යාල රාජ්‍ය සේවක කොමිෂන් සභාවේ සියල්ල රබර් ස්ටැම්ප් එකක් විදිහට කටයුතු කරලා ඉවරයි කරුණාසන මන්ත්‍රීතුමනි විශ්වවිද්‍යාල සංශෝධනයෙන් පස්සේ. ඒ නමට පමණයි තියෙන්නේ. ඉෂා අපි දන්නවා විශේෂයෙන්ම පෞගිය දින වකවානුව තුළ මේ 20 වෙනි සංශෝධනයේත් එක්ක ලැබිච්ච බලයත් එක්ක මේ රටේ පෞගිය කාලේ දීර්ඝ කාලයක් තිස්සේ විසඳන්න බැරි වෙච්ච අපේ ආණ්ඩුවත් අල්ලනකොට අල්ලපු නැති අල්ලිය යුතු විශාල නඩු රාශියක් දැන් නිදොස්කොට නිදාස්වමින් පවතින මුලාසන අන්න විශ්වයෙන් බලය ආවට පස්සේ රටට සෙතක් වෙන්නේ නැහැ. රටට සුගතියක් වෙන්නේ නැහැ. ඡන්ද දුන්න 69 ලක්ෂ සුගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා සුගතියක් වෙන්නේ වැඩක් වෙන්නේ මේ විශ්වයෙන් බලය අරන් තියෙන්නේ වෙන කාටවත් සහයෝගය දෙන්න මේ කටයුතු කරන්න මේ තමන්ට තමන්ගේ වැරදි වසා ගන්න නිවැරදි කරගන්න හොරුන් රකින්න හොරුන්ට නිදහස දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා තියෙනවා. එහෙනම් ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අපි කතා කරන්නේ පාර්ලිමේන්තුව ගත්තා. දැන් අද උදේවරුේ කළමනාසන මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිය කප්පාදුක දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුව විසින් කරන ඒ වැරදි ටික මොකද්ද කියන කාර්යය පෙන්වා දීම සඳහා එක එක ප්‍රශ්න කරලා කටයුතු කරා. දැන් ආණ්ඩුව බැලුවේ එකමතකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ආණ්ඩුව වැරදි වසා ගන්න කටයුතු කරා. පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාවර නියෝග වසන් කටයුතු කරලා 121 යටදී තිබෙන මුදල්කාරක සභාවේ තියෙන අයිතිය විපක්ෂයට අයින් කරලා දාලා ඒ රජයේ මුදල් පිළිබඳව හොයන්න තියෙන ඒකේ අවස්ථාව නැති කරලා. දැන් මොකද කරන්න හදන්නේ මුලාසන මන්ත්‍රීතුමනි? දැන් කරන්න හදන්නේ පසුබලේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙයාණ්ඩුවට විරුද්ධ කියන ඒ සියල්ල නැති කරන කටයුතු කරන නිසා විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුව තියෙනවා නෑ වගේ සමාන. අපිට පාර්ලිමේන්තුවේ කියලා කරන්න දෙයක් නෑ. අද අපි මේ කතා කරාට සැබවින්ම මේ රටේ ජනතාවට මෙයාණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ මත පෙන්වා දෙන්න අවස්ථාව ඉර අවුල්ලා තියෙන ඉනං අපි අහනවා මේ මේකද මේ රාජපක්ෂ ආණ්ඩුවේ සැබෑ වැඩපිළිවෙළ සෞභාගයේ දැක්ම කියලා ආවේ. ඉතින් සෞභාගයේ සිද්ධ වෙන්නේ කොතනද කාටද කියන කාරණේ රටේ ජනතාව අද දන්නවා. කල මුණාසනර මන්ත්‍රීතුමනි අපි ඒ වගේම කියන්නට ඕනි විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව. මොකද ඒ සාධාරණ මැතිවරණ වැඩපිළිවෙළ නොතිබ්බයි කියන චෝදනාව සමහර වෙලාවට පෞගේ කාලේ මෙතුමාලා කරා. දැන් පළාත් සභාව මැතිවරණයේ පිළිබඳව දිගින් දිගටම කතා කරා. නමුත් අදටත් ඒ පළාත් සභාව මැතිවරණයේ කවදද කොහොමද තියෙන්නේ කියන කාරණේ කතිකාව අද මේ ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා මහා කයිවාරු ගහපු ආණ්ඩුව, එදා විපක්ෂයේ මන්ත්‍රීවරු අද ආණ්ඩුව. එවනම් ඒ පළාත් සභාව මැතිවරණ ක්‍රමයේ පිළිබඳව කතා කරන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න මේ මැතිවරණ කොමිෂන් සභාවේ දීර්ඝ වෙනවද? ඒක අලුත් වෙනවද? ඒක කෙසේ ක්‍රියාත්මක කරනවද කියන කාරණේ පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙළක් සාධනි සාධල් නැහැ. හැබැයි විශ්ව සම්මත කරගත ඊටත් වඩා ඔවුන්ට උවමනා නිසා ඔවුන්ට ඌමනයිසා ගරු මූලාසූර මන්ත්‍රීතුමනි මෙන්න මේ ක්‍රියාදාමයේ දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ එක්තරා ප්‍රතිඵලයක වැඩපිළිවෙළක් තමයි මේ අද කොවිඩ් වසංගතයේ දෙවෙනි රැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ දෙවෙනි රැල්ල නිර්මාණය වීමේ බරපතල ආර්ථික අරුබුදය ගොඩනැගීම සඳහා යම් සාධනීය වැඩපිළිවෙළක් මේ අයවැය තුල තාමත් යදවල නැහැ. අපි බලාපොරොත්තු වෙන මේ කාර්යක සභා අවස්ථාව තුළ මේ අපි කියන හඬ ඇහුම්කන් දීලා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් යම් වගකීම් වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව මේ ආයතනයක නිර්මාණය කරන්න අපට අවස්ථාව තියෙනවා. ආණ්ඩු පක්ෂිකරු මෙති එමුතුවල අපි යෝජනා කරන නිසා මුලාසුන මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අපේ පෞගේ කාලය තුළ දිගින් දිගටම කතා කරා පොලිස් කොමිෂම පිළිබඳව. දැන් අද පොලිස් ස්ථාන මාරුවීම් පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා. අපි සතුටු වෙනවා යහපාල ආණ්ඩුව තුළ පෞගේ කාලේ දේශපාලනීකරණයේ නොවේ ස්ථානාධිපති ඉහළ නිලධාරීන් පොලිසියෙන් ඒ සියලු දෙනා තමන්ගේ දැනුම කුසලතාවයේ හැකියාව අනුව තමන්ට ස්ථාන මාරුවීම් ටික ලබා දෙන්න කටයුතු කරනවා. දේශපාලන අතපෙවෙන් තිබුණේ නැහැ, ඇඟිලි ගැහුවේ නැහැ. අපිට ඕනේ ස්ථානාධිපතිය දාලා අපේ දේශපාලන අනුපර කර ඉසිත කර ගන්න කටයුතු කරන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? ඒ දේශපාලන අවශ්‍යතාවය මත තමන්ට අභිමත පරිදි තමන්ට අවනත නොවන සමාජයේ ඉන්න සියලු කණ්ඩායම් අවනත කර ගැනීම සඳහා මේ පොලිසිය අසුරීම සඳහා කටයුතු කරගෙන යනවා. මේක තමයි පරපතලම තත්ත්වයේ ගරු මුණාසන උඩර මන්ත්‍රීතුමනි මෙන්න මේ තමයි මේ රටේ පරිහානියට ලක් කරන
ප්‍රධානම කාරණේ. රටේ
නීතියක් කියන කාරණේ හදන්න හැදුවට අද රටේ නීති දෙකක් තියෙන මුණාසනේ මන්ත්‍රීතුමනි. එක නීතියක් රටේ සාමාන්‍ය පුරවැසියට අනිත් දිදී මේ ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායමට ඒ නීතිය ක්‍රියාත්මක වෙන බව දන්න නිසා මෙන්න මේ කියන කාරණා සාධාරණ ලෙස රටට ගැළපෙන විදිහට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය නොවුනොත් ඔබතුමාලා හිතන විදිහට මේ ගමන යන්න බෑ. මතක තබා ගන්න 20 වෙනි සංශෝධනය තුළ අනුමත විච්ච ඒ වැඩපිළිවෙලේ ඒ තමන්ට හරවලා පාර ගහන තැන නිර්මාණය වෙලා තියෙනවා. මේ සීන සංශෝධන නිසා වැඩි ඈතක් යන්නේ අවුරුදු දෙකක් යන්න කලින් ඔබ යන්නේ මේ ගමන නම් ඔබට ඒ ගමන නවත්තන්න පුළුවන් වැඩපිළිවෙල සමග ජන බලවේගයේ අපි විපක්ෂය තුළ නිර්මාණය කළා මේ ආණ්ඩුවේ අකටුතුකම් නිවැරදි කර දෙන්න පුළුවන් ගේන්න පුළුවන් ආණ්ඩුවක් අපි නිර්මාණය කරන කටයුතු කරන මුලසාන උන මන්ත්‍රීතුමනි කියන කාරණේ මේලා මතක් කරනවා. කාලය අවසන්ද කාලේ තියෙනොත් සා මුලසාන මන්ත්‍රීතුමනි තවත් මන් දීර්ඝ වෙන්නේ නැහැ. තවත් වැශිෂ ගණනාව පිළිබඳව කතා කරන අවස්ථාව තිබුණත් කාල වේලාව නොමැති නිසා දැන් මේ විගණන කොමිෂමේ අක්‍රීයතාවයේ කරන්න යම් ලොකු උත්සාහයක හේතුවක් විශේෂයෙන්ම වැදගත් කාරණා ගණනාව ඒ සඳහා අවස්ථාව තිබුණත් අද ගිණුම්කාරක මුදල්කාරක සභාවට විගණන විගණාධිපතිතුමාගේ ඒ අදහස් එතුමාගේ නිරීක්ෂණ සියල්ල නොගෙන කටයුතු කරනවා. නිසා විගණාධිපතිවරයාගේ ඒ තනතුර තුළ මහා විශාල කාර්යභාරයක් කරා යම් විටක යහපාල ආණ්ඩුව තුළ තිබිච්ච බිඳවැටීම යහපාල ආණ්ඩුව තිබුණ සමහර ඇමතිවරු කරපු යම් වැරදිවල නිවැරදි කියන කාරණේ බය නැතුව කියන්න පුළුවන් වැඩපිළිවෙළ හැදුවා. හදා ඒ කටයුතු කරා ගරු මුණාසම අද ඒව වෙන්නේ නැහැ. අද විගණාධිපතිතුමාත් මේ රටේ ජනාධිපතිවරයා. නිසා හැම තීන්දුවක් ගන්න එතුමාලා එතුමාලාගේ ගමන යන්න පුළුවන් විදිහට මේ රටට කෙසේ කුමක් සිදු වුණත් ගමන යන සූදානමක් තියෙන නිසා ඒ ගමන නවත්වන්න වැඩපිළිවෙළ තවත් අවුරුද්දකින් අපි නිම කරනවා කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දී පිළිබඳ ස්තුතිය මම නිරබුම්
ස්තුතියි.